Order, please. කථානායක වරයාගේ නිවේදන 2019 ජූනි මාස 4 වෙනි අඟහරුවාදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාව රැස්වීමේදී යෝජනා කර අනුමත කළ ඇති පරිදි ඕනෑම මන්ත්‍රීවරු විරුද්ධ යම් චෝදනාවක් හෝ පැමිණිලා නැත්නම් එකී පැවති පොලිස් මූලස්ථානයේ අලුතින් ස්ථාපිත කරන ලද විශේෂ පොලිස් ඒකක ඉදිරිපත් කරන ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම් දීමට කැමැත්තෙමි. දෙවෙනි නිවේදනය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 123 විධිවිධාන ප්‍රකාරව 2019 ජූනි 7 වෙනි දින තේරීම් කාරක සභාව විසින් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවේ සාමජ්‍යත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මන ගරු මහින්ද යාපේ අභිවැද මහතා සහ ගරු රංජිත් සීමලපිටිය මහතා ඉවත්කොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මන ගරු ටීබී ඒකනායක මහතා සහ ගරු සුසන්ද පුත්‍රේ මහතාම කාරක සභාවේ සේවකයන් සඳහා නම් කරන ලද බව දැන්වීමට කැමැත්තෙමි. ඊළඟ නිවේදනය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 111/22 ආහි විධිවිධාන ප්‍රකාරව 2019 ජූනි 7 වෙනි දින තේරීම් කාරක සභාව විසින් ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධිෂ්ඨාන කාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දසිරි ගජේරි මහතා වැඩකොට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වීර කුමාර දිසානායක මහතා එම කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. කථානායකවරයා විසින් ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2015 මුදල් වර්ෂයේ සඳහා විගණාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ 10 වෙනි කොටස 2016 මුදල් වර්ෂයේ සඳහා විගණාධිපතිවරයාගේ වාර්තාවේ 10 වෙනි කාණ්ඩයේ 10 වෙනි කොටස සහ 5 වෙනි කාණ්ඩයේ 9 වෙනි කොටස 2017 මුදල් වර්ෂයේ සඳහා විගණාධිපතිවරයාගේ වාර්තාවේ 8 වෙනි කාණ්ඩයේ 8, 9, 10, 11, 12, 13, 14 කොටස් 3 වෙනි කාණ්ඩයේ 5 වෙනි කොටස 5 වෙනි කාණ්ඩයේ 5, 6, 7, 8 කොටස් සහ 8 වෙනි කාණ්ඩයේ 3 වෙනි කොටස සහ 2018 මුදල් වර්ෂයේ සඳහා විගණාධිපතිවරයාගේ වාර්තාවේ 10 වෙනි කාණ්ඩයේ 1, 2, 3, 4, 5, 6 කොටස් මම ඉදිරිපත් කරමි. ගරු සභානායකතුමා
වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරනවා.
දැයි ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධනා යෞවන කටයුතු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, 2015 වර්ෂය සඳහා මධ්‍යම පරිසර අධිකාරී වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2018 වර්ෂය සඳහා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2018 පෙබරවාරි 23 වෙනි දින සිට 2018 ඔක්තෝබර් 12 දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019 අප්‍රේල් 4 වෙනි දින පාර්ලිමේන්තු වෙත ඉදිරිපත් කරන ලද 8 වෙනි පාර්ලිමේන්තුවේ 3 වෙනි සැසිවාරයේ 3 වෙනි සභාවාරයේ 2 වෙනි වාර්තාවේ නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන හා උතුරු පළාත් සංවර්ධන සඳහා වන කාර්යාලය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂයේ සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2018 වර්ෂයේ සඳහා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2018 වර්ෂයේ සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2017/6 වෙනි දින සිට 2017/12/8 වෙනි දින දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019 පෙබරවාරි 21 වෙනි දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 8 වෙනි පාර්ලිමේන්තුවේ 3 වෙනි සභාවාරයේ පළමිනි වාර්තාවේ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 හතර ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තාව, 2018 වර්ෂය සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම්, 2018 වර්ෂය සඳහා යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තාව, 2018 වර්ෂය සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව සහ ගිණුම් සහ 2018 වර්ෂය සඳහා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම් මම ඉදිරිපත් කරමි. එම වාර්තා අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා.
කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2018 වර්ෂය සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා නෛතික කටයුතු, දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විදුලි සංදේශ විජේසිරැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමා.
කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තෙම කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සංවර්ධන උපාමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තෙම කළ යුතුයි මම යෝජනා කරමි.
අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන ගරු ජනමාධ්‍ය අමාත්‍යතුමා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නෛතික කටයුතු, දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තෙම කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිරිනමන කාරක සභාවේ වාර්තාවෙම කාරක සභාවේ සභාපති ගරු එම් ඒ සුමන්ජන මැතිතුමා විසින් පිළිගැන්වීම. කවුද කරන්නේ?
Honorable Speaker, I present the report of the Committee on Public Finance on Institute of Values of Sri Lanka Amendment Bill, which was referred to the said committee.
Yeah, thank you. ආර්ථික සංවර්ධන පිළිබඳ ආර්ථික අධිසභාවේ කාර්ය සභාවේ වාර්තාවේ එම කාර්ය සභාවේ සභාපති ගරු හර්ෂණ රාජකරුණ මැතිතුමා විසින් ඉදිරිපත් කිරීම. ඒ වෙනුවට ගරු KK පීදාස මැතිතුමා විසින් එම යෝජනාව ඉදිරිපත් කරනු ඇත.
ගරු කථානායකතුමනි, ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ සභාපති හර්ෂණ කාර්යකරුණාවින් මම ඉදිරිපත් කරන ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ එතුමු කරන ලද ශ්‍රී ලංකා ඊළඟ ගොරු කිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථා සංශෝධන පනත් කිටුම්පත සහ ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝගිත වත්කම් පුනරෝධය කිරීමේ ඉවත් කිරීමේ පනත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ කිහිප කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ජය බොම සුචි, මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු රවින්ද්‍ර සමරවීර අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, කළුබුල්ලන්ද මාදෝවිට උල්පතාරාව යන ලිපිනෙහි පදිංචි WMLSK ගුණසේකර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුයි.
ගරු බුද්ධික පතිරණ අමාත්‍යතුමා. ගරු SB දිසානායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, වැලිගල්ල කොටගෙදෙනිය අංක 132 D ධර්ම ස්ථානයේ පදිංචි HM දමරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
මේ පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමුණු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂා විතානගේ මැතිතුමා.
මම අහන ගරු කතානායක.
I'll give you the time. I'll be giving the time here. I'll give you the time after that. ගරු හේෂා විතානගේ මැතිතුමා, නිමාස ඉදිකිරීම මැම් පිළිබඳ මැතිතුමාගේ
කථානායකතුමනි, ආ එකට පිළිතුර ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සේවා සපයන ආයතනයක් වන අතර ලාභ ඉපැයීමට ප්‍රමුඛත්වය ලබා දෙන ආයතනයක් නොවේ. ආ දෙකට පිළිතුර 2017 දෙසැම්බර් 31 වෙනි දින විට මූලික ප්‍රාක්තන ප්‍රමාණය රුපියල් මිලියන 40,000යි. 2017 දෙසැම්බර් 31 වෙනි දින විට සංචිත ප්‍රමාණය රුපියල් මිලියන 3,504.2යි. 2018 වර්ෂයේ ගිණුම් පිළියෙල කරමින් පවතී. ආ තුන රුපියල් මිලියන 10,982.64යි. නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබාගෙන ඇත්තේ දිගුකාලීන ණය පමණයි. ආ හතර පසුගිය රජය යටතේ සිදුකරන ලද ව්‍යාපෘතිවල ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,05,897යි. වර්තමාන රජය යටතේ සිදුකරන ලද ව්‍යාපෘතිවල ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2015-2018 වර්ෂයන් තුල 307,183යි. ආ පහ පිළිතුර ඔව් ඇමුණුම එකන මගින් ඉදිරිපත් කරනවා. මම එතුමාගේ දැනගැනීමට සභාගත කරනවා. ආ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් ඔබතුමාගේ අර පළවෙනි උත්තරේම කිව්වා මේක ලාභ ලබන ආයතනයක් නොවේ කියන එක මම දන්නවා. නමුත් ඕනම ආයතනයක් විශේෂයෙන්ම මූල්‍ය ආයතනයක් විදියට මේක ලාභයක් එක්කද නැත්නම් මේක විශාල පාඩුවක් එක්කද යන්නේ කියන කාරණාව රට දැනගත යුතු කාරණාවක්. මම බලාපොරොත්තු වුණේ මේ අමාත්‍යංශයෙන් ඒ උත්තරේ. නමුත් මා දන්නා තරමින් වසර 15ක 20ක කාලෙක පිටිපස්සට ගිහිල්ලා බැලුවම මේ ආයතනේ 2016 වසරේ විතරක් රුපියල් මිලියන 240ක් ඉතුරු කරලා තියෙනවා. ඒ කියන්නේ හැමදාම ඍණ අගයක් ශේෂය වෙච්ච මේ අධිකාරියේ 2016 වසරේ 240ක් රුපියල් මිලියන 240ක් ඉතුරු කරලා තියෙනවා. මට ඒ කාරණාව නේ මේක වැදගත් වෙන්නේ. ගරු කතානායකතුමනි, මම දැනගන්න කැමතියි නිවාස සංවර්ධන අධිකාරිය තන්නිකරම දේශපාලන අවස්ථා වෙනුවෙන් නිර්මාණය වෙච්ච ආයතනයක් විදිහ තමයි ඉතිහාසයේ කටයුතු වෙලා තියෙන්නේ. ඒකට ඕන තරම් උදාහරණ තියෙනවා, ඕන තරම් වීඩියෝ දර්ශනයක් අපිට කරන්න පුළුවන්. මම මේ වෙලාවේදී උපුටා දක්වන්න කැමති, ඒක හැන්සාඩ් ගත කරන්න උත්සාහ කරනවා. 2010 පැවිදිච්ච මැතිවරණයේ වෙලාවේ සූර්යා ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා නිවාස අධිකාරියේ නිවාස පොම් එක දිනයක් ඇතුළත මුළු ප්‍රාදේශ සභා බල ප්‍රදේශයේ 15,000ක් බෙදා දෙනවා. ඒ බෙදා දීලා කියන්නේ මේක ගන්න නම් ඡන්දෙ දෙන්න. මේක ගන්න නම් එවකට හිටපු සූර්යා ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා. මේ විදියට දේශපාලනික අවස්ථාව මත ලබා දීපු ණය විශාල ප්‍රමාණයක් ගරු කතානායකතුමනි අය කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ தත්වෙට මේ ආයතනය දේශපාලනය කරන්න යොදාගෙන හිටපු අමාත්‍යවරු තනිකර මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් ටික දේශපාලනික අවස්ථාව මත යොදාගත්තා. ඒවා අපෝ අය කරගන්න බෑ. එවැනි වකවානුවක් තියෙද්දි අවුරුදු 15ක් ප්‍රතිලාභී 180,000කට මේ මහා විශාල මුදල් ප්‍රමාණයක් පාවිච්චි කරලා ඒකත් දේශපාලනය කරපු ආයතනයක් අද වෙනකොට 387,000කට මේ අවුරුදු 3 ඇතුළත ලබා දීලා තියෙනවා. මම අහනවා ගරු කතානායකතුමනි, ගායන්ත කරුණාතුල එතුමා මේක උත්තරයක් මට ලබාගෙන හරි දෙන්න අදාළ අමාත්‍යවරයාගෙන්. මේ වෙනස මේ අවුරුදු 10ක කාල සීමාව තුළ නිවාස අධිකාරියේ දේශපාලනික අවශ්‍යතා මත ණය කියලිවර වෙලා ලබා දීලා ඒව අය කරගන්න බැරුව බොල් ණය බාට පත් වෙච්ච මුදල් අය කරගන්න යම් වැඩසටහනක් තියෙද? මොකද අහිංසක දුප්පත් මිනිස්සුන්ට ලබා දුන්න නම් ප්‍රශ්නයක් නැහැ. ඒක ණය කපා හැරියක් ගැටලුවක් නැහැ. එහෙම නෙමෙයි යමක් කරගන්න පුළුවන් දේශපාලනය වෙනුවෙන් කඩේ ගිය මිනිස්සුන්ට ලබා දීලා තියෙන විශාල ණය මුදලක් තුන ඒක අය කරගන්න යම් වැඩවලක්
තියෙනවා. ගරු ඇමෙච්චමයි ඔබතුමා පිළිතුරු
දෙන්න. ඔබතුමාගේ අවධානයට යොමු කළා පිළිතුරක් ලබනවා.
හොඳයි ගරු මංචෝ, දෙවෙනි ප්‍රශ්නය අහන්න.
දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, නිවාස සංවර්ධන අධිකාරිය එකතු වෙලා මේ වෙනකොට රට පුරා මහ විශාල නිවාස සංග්‍රාමයක් යනවා. මේක සමහරු එක එක කෝණයන්ගෙන් බලනවා. අපි ස්තුතිවන්ත වෙනවා මේ රටේ මිනිස්සුන්ගේ නිවසක් හදා ගැනීමේ සිහිනය යථාර්ථයක් බවට පත් කරන්න විශාල ප්‍රගතිශීලී යෝජනා රාශියක්. මොකද 2015 වසරට පෙර නිවාස අධිකාරියේ ණයක් ලබා ගන්න 11% තමයි අවම පොලී ප්‍රතිශතය. ඊට වැඩි යටර යන්න පුළුවන් කමක් තුනේ. අද ඒක 2.85 දක්වා අඩු කරලා විශාල ණය පොලී ප්‍රතිශතයක් අඩු කරලා සහන දීලා ජනතාවට නිවාසක් හදා ගන්න පුළුවන් ඒ වටපිටාවක් නිර්මාණය කරලා තියෙනවා. මම ආනවා ගරු කතානායකතුමනි, මේ වැඩසටහන තවදුරටත් රට තුල ජාතික වැඩසටහනක් බවට කරගෙන යන නිවාසම අධිකාරියේ මේ යන ක්‍රමවේදයෙන් ඔබට මොකද අපි විශ්වාස කරනවා ග්‍රාමීය නිවාස හැදෙනවා වගේම කොළඹ මේ නිවාස ප්‍රශ්නයට උත්තරයක් හොයන්න අවශ්‍ය වෙනවා මේ සියලුම ආයතන ඒකාබද්ධ වෙලා අපි දැන් තියෙන වතු නිවාස වෙනමයි මහානගර අමාත්‍යාංශයේ බස්නාහිර අමාත්‍යාංශයේ වෙනමයි මේ සියල්ල එකතු වෙලා මේ රටේ නිවාස ප්‍රශ්නයට උත්තරයක් හොයන්න වැඩසටහනක් මේ රජය තුළ ක්‍රියාත්මක කරනවාද කියලා දැනගන්න කැමතියි
ඒකත් ඔබතුමා යොමු කරනවාද එතුමාට
අනිවාර්යයෙන් මේ වැඩසටහන දැන් ක්‍රියාත්මක කරනවා
හොඳයි බොමසුදී බර්සර හොඳයි හොඳයි ගරු දාසිරි ජයසේකර මැතිතුමා ගරු කෘෂිකර්ම පොදු සම්පත් සංවර්ධන මාරි මාර්ග සහ දීවර ජලද සම්පත් ඇමතිතුමා ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි
ගරු කතානායකතුමනි එතුමාගේ ප්‍රශ්නෙට පිළිතුර ආයක ශ්‍රී ලංකාවේ වත්මන් මාසික බිත්තර පරිභෝජන මට්ටම ආසන්න වශයෙන් මිලියන 200ක් පමණ වෙනවා ආ දෙකට පිළිතුර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව 2019 වර්ෂයේ මෙරට මාසික සාමාන්‍ය බිත්තර නිෂ්පාදනයේ මිලියන 200යි මාසික සාමාන්‍ය වශයෙන් තියෙන ඉච්චරයි ආ තුනට පිළිතුර ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය කරන ලබන රටවල් කවරේද කියලා අහලා තිනවා ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය කරන්නේ නැහැ ඊළඟ ප්‍රශ්නයට පිළිතුර මාසිකව ආනයනය කරන ලබන බිත්තර ප්‍රමාණය කොතනද ඒක අදාළ වෙන්නේ නැහැ ශ්‍රී ලංකාවෙන් බිත්තර අපනයනය කරන ලබන රටවල් කවරේද කියලා අහලා තිනවා මාලදිව ඉනට විතරයි එහෙම කරන්නේ මාසිකව අපනයනය කරන ලබන බිත්තර ප්‍රමාණය කොච්චරද කියලා අහලා තිනවා 2018 වර්ෂයේ බිත්තර මිලියන 5.63ක් අපනයනය කර ඇති අතර මාසික සාමාන්‍ය බිත්තර අපනයන ප්‍රමාණය 467,000ක් ඊළඟ ඈ එක කුකුළු ගොවිපළ වලින් 40%ක් පමණ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති අතර 25%ක් පුත්තලම ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇත ඊළඟ ප්‍රශ්නයට පිළිතුර කුඩා පරිමාණ සතුන් 1000කට අඩු ගොවිපළක බිත්තරයක නිෂ්පාදන පිරිවැය 2019 වර්ෂයේ මාර්තු මාසයේදී රුපියල් 14,760ක් මහා පරිමාණ සතුන් 25,000ට වැඩි ගොවිපළවල බිත්තරයක නිෂ්පාදන පිරිවැය කුඩා පරිමාණ ගොවිපළ නිෂ්පාදන පිරිවැයට වඩා රුපියල් 2ක් පමණ පහළාගයක් තමයි තියෙන්නේ ඊළඟ ප්‍රශ්නයට පිළිතුර 2019 වර්ෂයේ මාර්තු මාසයේදී බිත්තර තොග මිල සුදු බිත්තරයක් රුපියල් 14,50යි රතු බිත්තරයක් රුපියල් 15,750යි ඊළඟට පිළිතුර ශ්‍රී ලංකා රේගුව මගින් 2017 පෙබරවාරි 16 වෙනි දින නිකුත් කර ඇති අංක 2 2017 දරන සංරක්ෂණ නියෝගයේ අංක 8 සහ 36 අටතට ගැනෙන කුකුළු කර්මාන්තය සඳහා භාවිතා කරන ලබන උපකරණ සහ කුකුළු ආහාර සඳහා වන අමුද්‍රව්‍ය ආනයනයේදී ඒවා මත පනවා ඇති බදු නිදහස් කරනු ලැබේ ඊළඟ ප්‍රශ්නයට පිළිතුර අදාළ නොවේ අතුරු ප්‍රශ්න තියෙනවා නම් කුකුළු ප්‍රශ්නයක් නිසා ඇමතුමාට මේ යොමු කරනවා
නෑ දැන් මෙහෙමයි උත්තරයක් දෙනකොට එතුමා දැනගන්න ඕනේ කුකුළු ඇමතුමා වෙනකල් ඉන්න ඕනේ නෑ එතුමා උත්තර දෙන්න නැතනම් සාමාන්‍යයෙන් නෑ මෙහෙමයි සර් සාමාන්‍යයෙන් විපක්ෂ ප්‍රධාන සංවිධායක උත්තර දෙන ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක උත්තර දෙනකොට කුකුළු ඇමතුමා වෙනකල් ඉන්නවා කියලා ජීවිතේට මම නම් අහලා නෑ එතුමා ඒ ගැන හොඳ අවබෝධයක් ඇතුව එන්න ඕනේ
පාර්ලිමේන්තුවේ නෑ හොඳ ආන්න ප්‍රශ්න අහන්න ඕනේ දැන්
ඉතින් හරි මම ඔබතුමාගෙන් අහන්න කැමතියි නැත්නම් අපේ අගමැතිතුමා හරි උත්තර දෙන්නද කුකුළු විපලවල් ගැන එතුමා දන්නවා ටිකක් හොඳට මම හිතන්නේ මේ විශේෂයෙන් මොකද්ද
නෑ අපි යම් ප්‍රශ්නෙට දැන් නැත්තම්
කොහොමද ගැස්සෙනවා ගැන කිව්වමත් ආරම්භ නිකන් පොඩ්ඩක් නේ අහමු
හරි අපි
යම් දන්න නිසා කියන්නේ එතුමා කුලිය පිටේ ඉඩමක් තියෙන එකයි මම කියන්නේ
හොඳයි ප්‍රශ්නට යන්න
එතකොට මේ මම අහන්න කැමතියි දැන් අද ගරු කතානායකතුමනි සාමාන්‍යයෙන් බිත්තරේක පිරිවැය යනවා සාමාන්‍යයෙන් රුපියල් 13.50ක් විතර යනවා පිරිවැය විතරක් අපි ඉන්දියාවෙන් ගෙනවන රුපියල් 9.50ට ගේන්න පුළුවන් මේ හැම දෙයක්ම අමුද්‍රව්‍ය පිටරටින් මේ ඔක්කොම ගෙන්නන්නේ ඒ නිසා විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා අද මේ බිත්තර නිෂ්පාදනයේට මම අහන්න කැමතියි දැන් ඔබතුමා අර කියපු කාරණේ ඒ කියන්නේ සාහන ලබා දීලා තියෙනවා කියලා කිව්වට ඒ පිටරටින් ගේන භාණ්ඩ සම්බන්ධව එම සාහනය ලැබිලා නැහැ අත වශයෙන් තියෙන ප්‍රශ්නෙත් එක්ක මොකද හේතුව විශේෂයෙන් අපේ බඩේරිඟු සහ අනිකුත් ද්‍රව්‍ය සම්බන්ධ විශාල අර්බුදයක් අද රට ඇතුළේ ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම ඉල්ලන්න කැමති ආණ්ඩුවේ මේ සම්බන්ධ ඔබතුමා තීරණයක් ගන්න සූදානම්ද? මේ බිත්තර දිනකට ලක්ෂ 65ක් 70ක් විතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. අද රුපියල් 13.50 විතර ගිහිල්ලා තියෙන බිත්තරය. ඒ නිසා මේ අමුද්‍රව්‍ය පිටරටින් ගේනකොට අවශ්‍ය කරන යම් සහන ප්‍රමාණයක්. තවත් මොකද හේතුව අපේ කරු කතානායකතුමා ලංකාවෙන් ගන්නේ රයිස් පොලිසුයි මේ බඩිනු ටිකයි විතරයි. නමුත් ඒවත් දැන් ගන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියෙනවා. රුපියල් 65ක් 70ක් යනකල් මේවා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මම කියන්න කැමතියි මේ විතර නිෂ්පාදනය පිරිවැයඩු කර ගැනීම සඳහා යම් වැඩපිළිවෙළක් ආණ්ඩුව විදියට අඩු අගයකට ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙළක් සකස් කරන්න වැඩපිළිවෙළක් තියෙනවාද කියලා අහන්න කැමතියි.
ගරු ප්‍රධාන සංවිධායකතුමා
කතානායකතුමනි අදාළ ඇමැතිතුමාට කියලා වගකීම යුතු පිළිතුරක් මම එතුමාට ලිඛිතව ලබා දෙනවා. දැන් හැම අතුරු ප්‍රශ්නකටම අපි පිළිතුර පසුව
ලබනවා. ඔව් ඒක මම හොයලා බැලුවා. ඒක හොඳයි. ඔව්
වෙන ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි දැන් අද විශාලම අර්බුදය තියෙන්නේ බ්‍රොයිලර් කුකුල් සම්බන්ධව. විශේෂයෙන් මේ ආණ්ඩුවේ තිබිච්ච විශාල වැඩපිළිවෙළක් වුණා. මම මේක දිගින් දිගටම කතා කරා. මේ බැටරි ගේජ් මගින් විශාල ප්‍රමාණයක් ලක්ෂ ගාණක් අද හදලා ගමේ ඉන්න සාමාන්‍ය කුකුල් ගොවිපළවල් කරව මිනිස්සු ටික ඔක්කොම වැහිලා ගිහලා තියෙන්නේ. ඉවරයි මේ මිනිස්සුන්ගේ ආර්ථිකය. එතකොට මේකට මම කැබිනට් එකේ කතා කරා. නමුත් ඒකට විශාල ප්‍රතිවිරෝධතාවයක් ආවා අපේ විවිධ අමාත්‍යවරුන්ගෙන්. නමුත් මම කියන්න කැමතියි මේ වැඩපිළිවෙළ යටතේ කරු කතානායකතුමනි ලංකාවට මව් සත්තු 130,000ක් ගෙනාව ගිය අවුරුද්ද. මේ සත්ව දෙපාර්තමේන්තුවේ කිසිදු වැඩපිළිවෙළක් නැහැ, කිසිදු දත්තයක් නැහැ මේ සම්බන්ධව. ඇත්තටම අවශ්‍ය ඉන්නේ 65,000 70,000ක් විතර ප්‍රමාණයක්. දැන් වෙලා තියෙන වැඩේ තමයි කරු කතානායකතුමනි ගිය සතියේ දෙපිට සතියේ මයිඅංගනේ කෙසල් පොත හසලක මොනරාගල බිබිල දෙහිඅත්ත කන්දේ මේ ගෙනල්ලා ගරු කතානායකතුමනි මේ මව් සත්තු ගෙනල්ලා මෙව වුණාන් පස්සේ බිත්තරේ දින 25න් පුපුරලා එනවා එළියට. මේක නතර කරගන්න බෑ. ඒ නිසා අද මේ බිත්තර හදන එක වෙන පැත්තකින් තියලා බ්‍රොයිලර් හදන එකේ ප්‍රශ්න වෙලා තියෙන්නේ රුපියල් 250ට වික්කා ගිහිල්ලා මේ ගම්වල පොළවල් වල මේ හදපු නිෂ්පාදනය. ඒ නිසා අද නිෂ්පාදනය කඩාවැටලා වැඩි වෙලා තියෙනවා ක්‍රමානුකූල භාවයක් නැති ක්‍රමේ ප්‍රතිඵලය මත. ඒ වගේම ගිය සතියේ ලුණුවිල ගොවියෙක් උදේ 11ට ලණුව අරගත්තා බෙල්ල වල දාගන්න කල්පනා කළා. මොකද අනිත් දවසේ උට කෝටි 4ක් ගෙවන්න තිබුණා මේ 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 බ්‍රොයිලර් නිෂ්පාදනය කරපු කෙනෙක්. රෑ 10 මාරනකල් ඔහු කල්පනා කළා තමයි රෑ 10 මාරට තමයි බෙල්ල වල දාගත්තේ. බෙල්ල දාන්න නැති වුණා. එතකොට අද කුකුල් ගොවීන් බ්‍රොයිලර් නිෂ්පාදකයන් බෙල්ල වල දාගන්න දැනකට මේ ආණ්ඩුවේ පත් වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්න කැමතියි වැඩපිළිවෙළක් තියනවාද මේ බ්‍රොයිලර් නිෂ්පාදනය යම් කිසි ප්‍රමාණයකට සීමා කරලා ඒ සීමාව තුල මේක නිෂ්පාදනය කරන වැඩපිළිවෙළට ගේන නැත්තම් වෙන්නේ ප්‍රධාන ලොකු කම්පැනි දෙකක් මම නම් කියන්නේ නැහැ මෙතන ඒ අය මේ මව් සත්තු ගෙන්නගෙන විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා කුඩා ගොවීන් ඉවරට ඉවරයි. හැබැයි ඒ ටිකත් උණ ගන්න බැරුව ගම්වලද ඊටාම අඩු මිලට විකුණනවා. හැබැයි ඒවත් කහම කහපාටයි මේ කුකුල් මස් මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේක විසඳන්න වැඩපිළිවෙළක් ආණ්ඩුවට තියනවාද කියලා මම අහන්න කැමතියි.
ගරු ප්‍රධාන සංවිධායකතුමා
වැඩපිළිවෙළක් තියෙනවා. ඒ ගැන පැහැදිලි විස්තරයක් අපි ලබා දෙනවා.
හොඳයි. බොහොම සුචි. ගරු චමින්ද විජේසිරි මැතිතුමා
මහානගර කතානායකතුමා
ගරු අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට
එතුමාගේ ප්‍රශ්නයට පිළිතුර ආයක 2190යි. ආ දෙකට පිළිතුර ඇමනුම එකේ තිබෙනවා. ඒක මම සභාගත කරනවා එතුමාට දැනගන්න. 2018 දෙසැම්බර් 30 දින දක්වා තොරතුරු යාවක්කාලීනව කර ඇත. පළාත් බලධාරීන් විසින් අදාළ ස්ථාන මාරුවීම් සිදු කරන බැවින් නිලධාරීන්ගේ සේවා ස්ථාන වෙනස් විය හැකි. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර ඇමනුම දෙකේ තිබෙනවා. සභාගත කරනවා 2019 ජනවාරි 1 දිනට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 503ක් තිබූ අතර එය 1 වගුවේද පුරප්පාඩු පවතින සේවා ස්ථාන 2 වගුවේද දක්වා තිබෙනවා. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද තනතුරු සංඛ්‍යාවට අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු ගණනය කරලා තිබෙනවා. හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 2015 ජූලි 1 දිනට තිබූ පුරප්පාඩු 852ක් පිරවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පුවත්පත් දැන්වීමක් පගින් අයදුම්පත් කැඳවා නිලධාරීන් 720 දෙනෙක් විවෘත සීමිත හා ජ්‍යෙෂ්ඨතාව හා කුසලතා පදනම මත 2017යි 2018යි වර්ෂවල බඳවාගෙන ඇති අතර පත්තීන් ලබා දුන් අවසන් කණ්ඩායම 2018 ඔක්තෝබර් 1 දින පඳවාගෙන තිබෙනවා. 2019 ජනවාරි 1 දිනට පවතින පුරප්පාඩු පෙරවීම සඳහා තරඟ විභාග පැවැත්වීමට අදාළ බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ඉදිරියේදී ප්‍රසිද්ධ කිරීමට සූදානම් කර තිබෙනවා. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර අදාළ නොවේ. ආ 6ට පිළිතුර ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 පන්තියට බඳවා ගැනීම සිදු කරනු ලබන්නේ විවෘත පදනම සීමිත ධාරා හා සේවා පළපුරුද්ද හා කුසලතා යන ධාරාව යටතේය. ඒ සඳහා බඳවා ගැනීම සිදු කිරීමේදී එක් එක් ධාරාව සඳහා පවතින පුරප්පාඩු අනුව බඳවා ගැනීමේ නිවේදනය මගින් තරඟ විභාගය සඳහා ඉදුම්පත් කැඳවනු ලබනවා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව විසින් තරඟ විභාග පවත්වා අංක 1928/28 දරන 2015 අගෝස්තු 21 වෙනි දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත අධ්‍යාපන පරිපාලන සේවයේ ව්‍යවස්ථාවේ ඡේදාංක 7 විධි විධාන 7.2.7.3.7.4 ප්‍රකාරව ඉහළම ලකුණු ලබා ගන්නා අපේක්ෂකයන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් අනුමත කරන ලැබූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කරනු ලබනවා. සේවා ව්‍යවස්ථාවේ එක් එක් ධාරාවට අදාළව මූලික සුදුසුකම් සපුරාලනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේ හා ලිඛිත විභාගයේ ලකුණු මත ඉහළම කුසලතාවයේ දක්වන අයදුම්කරුවන් සඳහා පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව පදනම්ව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් පත්වීම් ලබා දීමට කටයුතු කරනු ලබනවා. ආ 1 අදාළ නොවේ.
ස්තුතියවතුමා පිළිතුරු ලබා දී වෙනුවෙන් ගරු කථානායකතුමනි, අපේ ගරු ඇමතුමා අමාත්‍යාංශයේ ලැබිච්ච ඒ පිළිතුරු ටික සභාවේ සභාගත වෙනවා. ගරු කථානායකතුමනි, විශේෂයෙන් පරිපාලන සේවයේ විදුහල්පතිවරුන්ගේ අවශ්‍යතාවය සහ ඒ ස්ථානගත කිරීම තිවිච්ච පුරප්පාඩු පිරිවීම පිළිබඳව දීර්ඝ ක්‍රමවේදයකට විශාල පිරිවැයක් දරලා සිද්ධ කරයි කියන කාරණේ තහවුරු වෙනවා. නමුත් ගරු ඇමතුනේ තියෙන ප්‍රශ්නේ මේ දෙවෙනි පිළිතුරේ සඳහන් කරනවා යම් වෙලාවක ස්ථාන මාර්ගයෙන් පළාත් බලධාරීන් සිද්ධ කරනවා, ඒ පිළිබඳව අමාත්‍යාංශය දන්නේ නැහැ. යම් කිසි කාල වටවානකුත් කියනවා. අනේක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ විශාල පිරිවැයක් සහ විවිධ ක්‍රමවේදයකින් ස්ථානගත කරන සහ තෝරා ගන්න විදුහල්පතිවරු මේ පළාත් බලධාරීන්ට අවශ්‍යතාවය මත ඒ ස්ථානගත කිරීම තුළ නැවත වතාවක් අර අවශ්‍යතාවයට නොගැලපෙන සහ යම් මට්ටමකේ වෙනත් වූ බලපෑමක් මත ඒ විදුහල්පතිවරයා එහෙම පාසලට ලබා ගන්න මගේ හැරෙනවා ගරු ඇමතුමනි. නිසා මම හිතනවා මෙන්න මේ වැඩපිළිවෙල අපි හදන්න ඕනේ. අපේ කුරුමාරු ප්‍රතිපක්තියක් තිබුණත් පරාත් බලධාරීන්ට ඒක සම්බන්ධ වීම තුළ ඍජුවම අමාත්‍යාංශයක නොදැනීම කටයුතු කිරීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මම හිතනවා මේ පිළිබඳව ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඔබතුමාට වේලාව යොමු කරාට අධ්‍යාපන ඇමතුමා නැහැ. ඔබතුමා විමසලා තමයි ඒක උත්තරේ දෙන්න වෙන්නේ. නිසා මම හිතනවා අපි ඉදිරියේදී අවස්ථාවක් ආවොත් ඒ පිළිබඳව ගරු ඇමතුමාගෙන් අහන්න මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඒ ශවිතාන මන්තුමායි.
ගරු හේෂා විතාන මෙත්තමා,
ගරු කථානායකතුමනි, මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක් අද යොමු කරලා තියෙන්නේ ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා. අද රටේ පාසල් පද්ධතිය ගත්තට පස්සේ විශේෂයෙන්ම ජාතික පාසල් විශාල ප්‍රමාණයක විදුහල්පතිවරු නැහැ. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා. ඒ වගේම පළාත් පාසල් ගත්තත් සුසුකම් තියෙන විදුහල්පතිවරු සුසුකම් තිබුණට විදුහල්පති ශ්‍රේණියට යන්නේ නැහැ, ගුරු ශ්‍රේණියෙන් එහාට යන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි ගරු කථානායකතුමනි, ගුරු සේවයේ එක තනතුරේ ඉන්න ගුරුවරයෙකුගේ වැටුප විදුහල්පති තුන ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකුගේ වැටුපට වැඩිය වැඩි. මේ වැටුප විෂමතාවය නිසා විදුහල්පති ශ්‍රේණියේ යන්නේ නැහැ. පාසල් පද්ධතිය තුළ සුදුසුකම් තියෙන පිරිසක් විදුහල්පති තනතුර වලට යන්නේ නැති හින්දා විශාල හානියක් වෙලා තියෙනවා. ඉතින් අපි මේක පළාත් සභා මේ වෙනකොට ක්‍රියාත්මක නොවන නිසා බලාපොරොත්තු වුණා මේක ක්‍රියාත්මක වෙයි, මේකට සහයෝගයක් ශක්තියක් ගන්න අඩුමතරේ පළාත් ආණ්ඩුකාරවරුන්. සමහර වෙලාවට මේ ප්‍රශ්න යොමු කරා අධ්‍යාපන අමාත්‍යවරයා කිව්වා මේකට ඉක්මන් කඩිනම් විකල්පයක් ගන්න කියලා. දැන් මේ ලබා දීපු පිළිතුරේ අනුවත් 500 ගානක් ඉඟ තියෙනවා. ඒ කියන්නේ 500 ගානක් කියන්නේ මේ රටේ පාසල් පද්ධතිය තුළ ආයතන 500 ගානකට සුදුසුකම් තියෙන SLES නැත්නම් ශ්‍රී ලංකා මේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ හිඟයක් තියෙනවා. සගරු කථානායකතුමනි, මම හිතනවා මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් හරි අනිත් ආයතන කෙසේ වෙතක් අධ්‍යාපනය වෙනුවෙන් හරි අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමුලා දැන් පළාත් සභාවල මහාමතිවරු මේ දේශපාලන දඩේ මේ යන හින්දා අපි බලාපොරොත්තු වුණා ආණ්ඩුකාරවරු කරයි කියලා. අද ඒ බලාපොරොත්තුවත් මේ පැත්තකට දාන්න ලද්ද. මොකද හිටපු පළාත් සභා ඇමතිවරුම තමයි ආණ්ඩුකාරවරු වෙන්නේ.
එතකොට මේ මේ රටේ ජනතාවට උත්තරයක් හොයන්න කොහෙන්ද? සමහිතනවා මේ මේ ක්‍රමවේදය මෙතනින් ඔප්පට යන්නේ නැතුව වෙනස් විය යුතුයි කියලා.
හොඳයි. බොහෝ ස්තුතියි. රට ගරු වෛද්‍ය නරේන්ද්‍ර ජයතිස්ස මහත්මයා, ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති පිටින් මහත්මයාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
කතානායකතුමනි මාස 6ක් කල් ඉල්ලා තිබෙනවා.
ගරු රෝහිණි කුමාරී විජේරත්න මැතිණිය ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු ඉෂාක් රහමන් මැතිතුමා, ගරු වේලුකුමා මැතිතුමා, රාජ වේසය කඳුරට උරුමය මහතාගේ මහනුවර සංවර්ධන මැතිතුමා සිමට, ගරු සභානායකතුමා ගරු ජයන්ත සමරවීර මැතිතුමා
ආනෝගරු කතානායකතුම
ත්‍රිමාස් ටයිම්ස්
ගරු මහින්දානන්ද අරුත්ගමගේ මැතිතුමා නෑනේ
ආන්නේ
ගරු එස් එම් මරිකා මැතිතුමා ගරු තුෂාර ඉන්ද්‍රනිල් මැතිතුමා ගරු සුසන්ත පුංචිනිලමේ මැතිතුමා
ගරු කතානායකතුමනි එතුමගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර ඇමුණුම එක සහ දෙක ලෙස සභාගත කරනවා දීර්ඝ විස්තරයක් නිසා. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41න් 1 අනුව්‍යවස්ථාවයටතේ ආචාර්ය අයිකේ IHK මහානාම් මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් කර ඇත. ඒ අනුව නිර්දේශයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනගී 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනතේ වගන්ති අංක 12 සහ 13 ප්‍රකාරව පී දිසානායක මහතා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් පත් කර ඇත. පත් කිරීමේ බලධාරයා අමාත්‍යවරයා වන අතර ඒ අනුව විශේෂභාර අමාත්‍යවරයා වශයෙන් මෙම පත්කිරීම සිදු කර ඇත. ඒ අනුව නිර්දේශ ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනගී. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර අදාළ නැත. අර විස්තරය සභාගත කරලා තියෙනවා.
ගරු ඇමතිතුමා මම අහන්න කැමතියි දැන් මේ මහානාම මහතාත් දිසානායක මහතාත් විශේෂයෙන්ම ඒ දරපු තනතුරු දරමින් තමයි ලංකාවේ ප්‍රසිද්ධ අල්ලස් දූෂණ ක්‍රියාදාමයකට මැදිහත් වුණේ. ඉතින් ඒක මැදිහත් වුණේ මේ රටේ ප්‍රධාන විධායකගේ ප්‍රධානම මේ නිලධාරියා හැටියට. එතකොට ඒ වෙනකොට එතුමාව එතෙන්ට පත්කර ගැනීම ඒ විධායකයේ තියෙන බලතනාරුව කෙරුවත් මේ නිලධාරියා පිළිබඳව මීට ප්‍රථම විශාල චෝදනා රාශියක් එල්ල වෙලා තිබුණා. හැබැයි ඒවා විභාග කරාද නැද්ද කියන එක මම දන්නේ නැහැ. මම කැමතියි ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්න හැටියට අහන්න තමන්ගේ පෞද්ගලික ප්‍රධානියෙක් හැටියට ආයතනයක පත් කරගන්න තැනැත්තා පිළිබඳ විමර්ශනයක් කරන්න නැතුව ඒ පත් කර ගැනීම කිරීම කොච්චර දුරට සාධාරණද එහෙම නැත්නම් කොච්චර සාධාරණද කියන එක අහන්න මම කැමති පළවෙනි ප්‍රශ්නේ හැටියට.
ඒ තනතුරට පත් කරන අවස්ථාවන විට ඔහුට විරුද්ධව චෝදනා හෝ වෙන යම් දේවල් ලැබිලා නැති තමයි වාර්තා වෙලා
තිබෙන්නේ. එතුමා
වාර්තා වෙලා නැහැ.
මොහු මේ දිසානායකගේ බෑනා එහෙම නැත්නම් පුතා එයා මේ රටේ ප්‍රසිද්ධ ඖෂධ ගෙන්වන සමාගමක් අයිති කෙනෙක්. එතකොට මේ මහානාම කියන පුද්ගලයා වෙන අමාත්‍යාංශයක ඉන්න ගමන් ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවකට හිටපු ඒ ටෙන්ඩර් බෝඩ් පරිපාටිය වලට සම්බන්ධ වෙලා තියෙනවා. කමිටුවේ ඉන්නවා. ඉතින් එහෙම ඉන්න අකවානුවක තමයි මේ රටට අහිතකර විශේෂයෙන්ම කැන්සර් එහෙම නැත්නම් පිළිකා රෝගයට පාවිච්චි කරන එන්නත් මේ රටට නුසුසු ඒවා ගෙනලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව හොයන්නේ නැතුව ඒව යටපත් කරලා මේ වගේ වගකීමක් දරන තනතුරකට පත් කරපු නිසා තමයි මේ විශාල ලංකාවේ ප්‍රසිද්ධම මේ අල්ලස් දූෂණයට මෙයා බය නැතුව සම්බන්ධුනේ. ඒ නිසා මේ පිළිබඳව විශේෂයෙන්ම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, පරීක්ෂණයක් කරලා ගෞරවකමැතුමා ඉන්නවා. මොකද මේ රටේ අල්ලස් සහ දූෂණය සහමුලින්ම නැති කරන්න කියලා ආපු ආණ්ඩුවකට සදාචාරාත්මක අයිතියක් නැහැ මේ වගේ නිලධාරීන් පත් කරලා මේ රට මේ තත්ත්වයට පත් කරන්න. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ ඒ පිළිබඳව අපිට පස්සේ හරි කමන්නේ මොහු මේ කමිටුවේ හිටියද නැද්ද කියන එක පිළිබඳව දුන්නොත් අපිට පුළුවන් ඉතුරු ටිකට අවශ්‍ය කරන දේ සපයන්න. ඇබත්තුමා
ඊළඟට ගරු කනගේ හෙරත් මැතිතුමා කෘෂිකර්ම පසම්බර ඇමැතිතුමාගේ ඇසීමට.
එක පිළිතුර නැත. දෙක අදාළ නොවේ. තුන අදාළ නොවේ. එකත් අදාළ නොවේ. ඊළඟ එකත් අදාළ නොවේ. ඔක්කොම පිළිතුර තියෙන අදාළ නොවේ කිය.
දරු කතානායකතුමනේ මේකේ පළවෙනි අතුරු ප්‍රශ්න හැටියට දැන් මේ අද අපි තුන් වතාවක් මේ ප්‍රශ්නය ඇහුවා. එතකොට එක එක අවස්ථාවලදී එක එක පිළිතුරු දුන්නේ. ඉතින් අද අදාළ නොවේ මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක කියනවා. නමුත්
ආවට වැරදි අවබෝධයක් එයි. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ සීතාවක ගඟ හරස් කර දැරණියගල ප්‍රදේශයේ ජලාශයක් ඉදිකිරීමට කටයුතු සූදානම් කර තිබේද කියලා. ඒකට පිළිතුර නැත. එතන ඉඳලා ඉතින් ඔක්කොම අදාළ නැත.
මේක අපි කීප වතාවක් මමත් ඇහුවා, තවත් මන්ත්‍රීවරු ඇහුවා. ඉතින් මේ ප්‍රශ්නේදී දැන් අලුත්ම අපිට ආරංචි වෙලා තියෙනවා. දැන් මෙතන අග්‍රමාත්‍යතුමාත් ඉන්න නිසා අහන්න කැමති කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යාංශයත් ඒ වගේම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් ඒකාබද්ධ අමාත්‍යන් මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරලා තියෙනවා. අංකය R 78/2019 47 වන පත්‍රයේ ඒකට අනුව මෙම යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා. ලෝක බැංකු ආධාර ලබා ගැනීමේ ඒ ලයිස්තුවට ඇතුළත් කරලා තියෙනවා කියලා තියෙනවා, අදහසක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව ඔබතුමාට පිළිතුරු දෙන්න පුළුවන්ද? අගමැතිතුමත් ඉන්න නිසා මම හිතන්නේ කැබිනට් මණ්ඩලේ මෙහෙම ඉදිරිපත් කරලා තියෙනවද කියන එක. මොකද
කතානායකතුමනි මේ පිළිතුරම තමයි එකට දෙන්න තියෙන්නේ. මේ කිසිවක් නැහැ, එහෙම ආරංචි මාර්ග විතරයි මේ.
දෙවැනි අතුරු ප්‍රශ්නේ දැන් ඒක ඔබතුමාලා එහෙම එකක් නැහැ කියනවා නම් ඒක එවැනි යෝජනාවක් ඉදිරිපත් කරලා නැහැ කියනවා නම් අපි පිළිගන්නවා. ඊළඟට අමාත්‍යාංශයේ වාරිමාර්ග අංශයේ අතිරේක ලේකම් ඉංජිනේරු ඩී ආර්යරත්න මහතා විසින් 2019/5/3 දින ලිපියක් යවනවා. ඒ ලිපියේදී සඳහන් කරනවා දැරණියගල නගරයේ කිලෝමීටර් 2.5ක් ඉදිරියෙන් ඉදිවීමට නියමිත මේ ජලාශයේ එහි පූර්ව සත්‍යතා අධ්‍යයනය අවසන් කරලා දැනටමත් තියෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව තුමාට ඒ කිසිම දෙයක් වෙලා නැහැ කියන එක ප්‍රකාශ කරන්න පුළුවන්ද? මොකද අද ඒ ප්‍රදේශයේ වරින් වර මේක සමාජ ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. වරින් වර උද්ඝෝෂණය කරනවා, කඩවල් වහනවා, දාස් ගානක් පාරට බහිනවා. ඉතින් මේක ලොකු ගැටලුවක් ඒ ගමේ ඉන්න ජනතාවට, ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවට. ඉතින් මේක එකවරම මේක මෙහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා හරි ආකාරයෙන් කෙලින් උත්තරයක් දුන්නා නම් මම හිතන්නේ මේක ගැන ආණ්ඩුවක් හැටියට ඔබතුමන් වහන්සේලාට ගැටලුවක් වෙන්නේ නැහැ ඉදිරියේදී.
හරි, ඒ පිළිතුරම තමයි ඉතින්. පිළිතුරේ තියෙනවා පැහැදිලිව අමාත්‍යාංශයෙන් ඉවර නැහැ කියලා. හරි, එහෙම එකක් වෙලා නැහැ නේ තාම.
ඇලෙනි ගංගේ ජල මට්ටම පහළ බහින විට, ඒ කියන්නේ කරදිය උඩට ගලන විට ඇතිවන අර්බුදය විසඳීම සඳහා සීතාවක ගඟේ ඉහළ ද්‍රෝණියේ ජලාශයක් ඉදිකිරීමේ යෝජනාව සාකච්ඡා වෙලා තිබෙන දෙයක්, ඒ පිළිබඳ අධ්‍යයන වාර්තාවල් කරලා තිබෙන දෙයක් මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නේ නැහැ, සම්පූර්ණයෙන් නැහැ කියන උත්තරේ හරි නෑ. මොකද එතකොට තමයි පහළට කැලණි ගඟ හරහා සීතාවක ගඟෙන් කැලණි ගඟට ජලය එවන්නට පුළුවන් වෙන්නේ මේ කරදිය උඩට ගැලීම වැළැක්වීම සඳහා. ඒ නිසා මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නේ මං හිතනවා ඔබතුමා අදාළ ඇමතුමාට වෙන වෙලාවකරි
පැහැදිලි යොමු කරන්න. හොඳයි, බොහොම ස්තුතියි. ගරු වාසුදේව නායකකාර මැතිතුමා ප්‍රශ්නේ නෑ. දෙවැනි වටය ප්‍රශ්න අංක 5. ගරු රෝහිණි කුමාරි විජේරත්න මැතිණිය ප්‍රශ්න අහනවාද?
අහනවා.
සභාගත කරනවාද? කල් ඕනේද? ගරු
කල් ඉල්ලලා
තිබ්බ කල් ඉනෝ. 6. ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා
සභාගත කරනවා කතා නැකතුමා.
7. ගරු ඉෂාක් රහමන් මැතිතුමා අහනවාද?
සභාගත කරනවා.
10. ගරු මහින්දානන්ද අරුගේ මැතිතුමා ප්‍රශ්න අහනවාද?
සභාගත කරනවා.
11. ගරු මරික්කා මැතිතුමා ප්‍රශ්න අහනවාද?
අහනවා. ගරු කතා නැකතුමා
සභාගත කරනවා.
ඔව්, සභාගත කරනවා.
12. ගරු තුෂාර ඉන්දුනිල් මැතිතුමා ප්‍රශ්න අහනවාද?
සභාගත කරනවා.
15. ගරු වාසුදේව නානායකකාර මැතිතුමා සභාගත කරනවාද? ගරු වජිරාභයද මැතිතුමා
සභාගත කරනවා.
මං දෙන්න පොඩ්ඩයි ඉන්න පොයින්ට් දෙන්න. ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු අනුර දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, සභානායකතුමා මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්නේ කවුද?
ගරු දයගමගේ මේ ඇමතිතුමා, එතුමා ඊළඟ සතියේ උත්තර දෙයි.
ගරු කතානායකතුමනි,
අර ඔබතුමා කලින් ප්‍රශ්නේ අර අගමැතිතුමා ඒක හෙට උත්තර දෙනවා.
එතකොට සාගලගේක සාගල අමාත්‍යවරයාගෙන් මම ඇහුව අඟහරුවද ප්‍රශ්නක්, ඒකටත් උත්තර නැහැ.
ඒක හෙට ලබලා දෙන්න. කොහොමත් මේ පරයන්තේ අයිති වෙන්නේ ලංකා ආණ්ඩුවට, වෙන කාටවත් නෙමෙයි. ඒත් ඒ ගැන සම්පූර්ණ එකක් අපි ලබලා දෙන්න.
මම ගෙදර යන ගමන් පිළිතුරක් බලාපොරොත්තුුනේ නෑ. මා විධිමත් ප්‍රශ්නයක් අහලා තිබෙනවා. ඒ විධිමත් ප්‍රශ්නෙට විධිමත් පිළිතුරක් ලබා දීම අමාත්‍යවරයාගේ වගකීමක්. එහෙම නැත්නම් මේ හෙට මෙහෙට දුවන
පණිවිඩ මම
මුකුත් කියන එකේ තීරමක්
කොරාඩක් නෑ. මට ලබලා දෙන්නම් මන්ත්‍රීතුමා. ඒකම මම එකක් සඳහන් කරේ, මේ විශේෂයෙන්ම මේ පරියන්තයේ 100%ක් ශ්‍රී ලංකා ආණ්ඩුවට අයිති එකක් කියලා. එච්චරයි.
හෙට උදේ ඒක ප්‍රතිපල ලබා දෙනවා නේද?
ඒකට අනිත් EPF එකේ ප්‍රශ්නේ
ඒකත් හෙට
ඔබතුමාට ඒකත් කියන්න බෑ. ඒක ඔබතුමාගේ උත්තරයක් වෙන්න ඕනේ.
ඒක හෙට ලබා දෙනවා.
නෑ, ඒක කෙලින්ම අගමැතිතුමාට, ඒක අගමැතිතුමා යටතේ තිබෙන ආයතනයකින් මම විමසලාද ප්‍රශ්නයක්.
ඒක උත්තරේ හෙට දෙනවා.
මේ ප්‍රශ්නය මේ වන විට විශාල ආන්දෝලනයට තුඩු දීලා තිබෙනවා. මම කල්පනා කරනවා ගරු කතානායකතුමනි, දයාගමගේ අමාත්‍යවරයා හිතා මතාම මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම මගහැරලා තිබෙන බව මේ පාර්ලිමේන්තුවේ. මොකද අපි මේක මම සඳුදා නිශ්චිත වශයෙන් දැනුම් දී තිබුණා. එතකොට ඔහු මේ පාර්ලිමේන්තුවට වග කී යුතු තිබෙනවා. මේ ප්‍රශ්නෙට ඔහු පිළිතුර පාර්ලිමේන්තුවට ඇවිත් ප්‍රකාශ කළ යුතු තිබුණා. මෙයින් පෙන්නු කරන්නේ දයාගමගේ අමාත්‍යවරයාට මේ අසා තිබෙන ප්‍රශ්නවලට ඔහුගේ වංචාව පිළිබඳව අසා තිබෙන ප්‍රශ්නවලට නිසි පිළිතුරක් ලබා දෙන්න බැරි බව. මම එකින් එක කියන්න ගරු කතානායකතුමනි. 2019 අයවැය යෝජනා අනුව තව පවුල් 106ක් වෙත අලුතින් සමෘද්ධි සහනාධාර ලබා දීමේදී පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. 2019 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලැබූ අයවැය යෝජනා අනුව එහි යෝජනා අංක 162 මගින් නව පවුල් 106ක් වෙත සමෘද්ධි සහනාධාර ලබා දීම වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 10ක අමතර ප්‍රතිපාදන වෙන් කර තිබුණා. මේ වන විටත් අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් රුපියල් 3500, 2500, 1500 හා සයුබල ගැන්වූ පවුල් වෙනුවෙන් රුපියල් 420ක විශේෂ දීමනාව ආදී වශයෙන් වටිනාකම් කාණ්ඩ 4ක් යටතේ පවුල් 14,9843කට රජය විසින් සමෘද්ධි සහනාධාර ලබා දෙනවා. ඒ වෙනුවෙන් භාණ්ඩාගාරය විසින් වසරකට වැය කරනු ලබන මුදල රුපියල් කෝටි 4620ක්. ගරු කතානායකතුමනි, ඒකකයක් හැටියට ගත්තොත් විශාල මුදලක් මේ වෙනුවෙන් වැය කරනවා. සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව සහනාධාර වියදම් ස්ථාවර තබා ගැනීම අරමුණු කරගනිමින් හා සමෘද්ධි සහනාධාර ලැබිය යුතු පවුල් අලුතෙන් හඳුනා ගැනීම වෙනුවෙන් සමස්ත දිවයිනම ආවරණය වන අයුරින් 2015 2017 යන වර්ෂ අතර කාලය තුළ රුපියල් ලක්ෂ 800ක් වැය කර සංගණනයක් පැවැත්වුවා. ඒ කියන්නේ අලුතෙන් අය තෝරා ගැනීම සඳහා සංගණනයක් පැවැත්වුවා. ඒ සඳහා ගරු කථානායකතුමනි පුවත්පත්වල දැන්වීම පළ කර මාගාව තිබෙනවා. සහනාධාර ලැබිය යුතු පවුල් හඳුනා ගැනීම සමීක්ෂණ 2015. ඒතර මෙවැනි සමීක්ෂණයක් පැවැත්වුවා. ආර්ථික සංවර්ධන නිලධාරි, සමුරු සංවර්ධන නිලධාරි, ප්‍රජාමූල සංවිධානයේ සභාපති යන හතර දෙනෙකුගේ යුත් කමිටුවක් මගින් සමෘද්ධි සහනාධාරය අලුතින් ලබා දීමේ ප්‍රමුඛතා ලේඛනය සකස් කර ප්‍රාදේශීය ලේකම්වරු මගින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කොට තිබුණා. ඒ කියන්නේ ග්‍රාමයේ ගම සම්බන්ධ වෙලා තිබෙන නිලධාරීන් කණ්ඩායමක සමන්විතල මේක සමීක්ෂණයක් කරා. සමීක්ෂණයක් කළා ප්‍රමුඛතා ලැයිස්තුවක් ඇදුවා. අපි අලුතෙන් සමෘද්ධිලාභියෙක් එක්කයකට සමෘද්ධි ප්‍රතිපාදන ලබා දෙනවා නම් එහි ප්‍රමුඛතා ලැයිස්තුව අනුව ලබා දී යුතු තිබුණා. නමුත් අදාළ පොරොත්තු ලේඛනයේ සුදුසුකම්ලත් අනුපිළිවෙල උල්ලංඝනය කරමින් ප්‍රාදේශීය දේශපාලන අතපෙවීම් මත වෙනස් කරන ලද ලේඛන වෙනුවෙන් සමෘද්ධි සහනාධාර නිකුත් කිරීමට යාමේදී ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරිවරු, ආර්ථික සංවර්ධන නිලධාරිවරු, සමෘද්ධි කළමනාකරුවන් මෙන්ම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මහත් අපහසුතාවකට පත්ව ඇතැයි වෘත්තීය සමිති පෙන්වා දෙනවා. සුදුසුකම් ලක් අඩු ආදායම් ලාභී ජනතාවද පොරොත්තු ලේඛනයේ අනුපිළිවෙලට සහනාධාර නොලැබීමේ හේතුවෙන් මහත් අසාධාරණ ලක් වී තිබෙනවා. ඒ නිසා සමීක්ෂණයක් කරලා අනුපිළිවෙලක් සකස් කරලා තිබුණා නම් ගරු කථානායකතුමනි, ඒ අනුපිළිවෙලට අනුව තමයි මෙම සහනාධාරය ලබා දී තිබුණේ. ඒ මුළුමනින්ම දැන් උල්ලංඝනය කරලා තිබෙනවා. එසේම නව පවුල් ලක්ෂ 6ක් වෙත 2009 දින සිට 2019 5:30 දින කාලය තුළ නව සමෘද්ධි සහනාධාර ලබා දීමේ ප්‍රධාන උත්සවය හා ඊට සමගාමීව සෙසු දිස්ත්‍රික්ක 24 උත්සව සංවිධානය කළ යුතු බවට 2019 5:11 දින විෂය භාර අමාත්‍යවරයා විසින් සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂකරු වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වුණා. මෙම වියදම් නැවත ප්‍රතිපූර්ණ කිරීමේ පදනම් මත සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදලෙන් දැරීමට සමෘද්ධි ආරක්ෂණ භාරකාර මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙන බවද සැලකිල්ලට ගත යුතුයි. ගරු කථානායකතුමනි, මා ඔබතුමාට පෙන්වනවා මෙහි වියදම් වාර්තාව. මෙම උත්සවයන් සඳහා පෝස්ටර් ලක්ෂ 4ක් මුද්‍රණය කරන්න බලාපොරොත්තු වෙනවා. එහි වියදම 23,44,000යි. මෙම උත්සවය වෙනුවෙන් 20:10 කටවුට් මාස දෙකකට කුලී පදනම් මත 75ක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. වියදම 52,50,000යි කටවුට් වල වියදම. ඊට අමතරව ගරු කථානායකතුමනි, ටී සෙට් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ටී සෙට් 1,25,000ක් ටී සෙට් වෙනුවෙන් වැය කරලා තිබෙනවා 1,604,68,750. ඒ වගේම මෙම උත්සව සඳහා වියදම් කරන්න අපේක්ෂා කරනවා 1,662,000. මේ ඔක්කොම ගත්තහම මේ සඳහා මුළු වියදම 1,244,000,000 1,244,000ක වියදමක් දරලා තිබෙනවා මේ උත්සව සඳහා. ඊට පස්සේ ගරු කථානායකතුමනි, ඊට අමතරව මේ සඳහා රූපවාහිනී නාලිකාවල දැන්වීම් ප්‍රකාශන වෙනුවෙන් 1,38,000 1,381 වියදමක් දරනවා. මේ ඔක්කොම ගත්තහම 1,242,000. මම අහනවා ගරු කථානායකතුමනි, මේ ආණ්ඩුව මහජනයාගේ මුදල්, බදුවරා එක් රැස් කරගන්නා මුදල්, අමාත්‍යවරයාගේ හෝ ආණ්ඩුවේ හෝ ප්‍රචාරණ වැඩ කටයුතු වෙනුවෙන් රුපියල් 1,242,000ක් වැය කරනවා. දැන් මේ සල්ලි හොයාගන්නේ කොහොමද ගරු කථානායකතුමනි? පළමුව මේ සල්ලි හොයාගැනීම වෙනුවෙන් චක්‍රලේඛනයක් නිකුත් කරා මාගාව තිබෙන චක්‍රලේඛනයේ 2019 5:17 එම චක්‍රලේඛනයේදී කියන මෙම සල්ලි හොයාගන්න ඇස්තමේන්තු කරා 1,180,000ක් වැය වෙනවා කියලා. මේ 1,180,000 හොයා ගැනීම වෙනුවෙන් 1,06,000 වෙන පවුල් වලින්, අර සමෘද්ධිය ලබන පවුල් වලින් රුපියල් 300 ගන්න එකතු කරන්න බලාපොරොත්තු වුණා. එතකොට 1,06,300 ගන්න 1,180,000යි. ඒ මුදල් ලැබෙනකන් සමාජ ආරක්ෂණ අරමුදලෙන් එම මුදල් නිදහස් කරන්න කියලා කිව්වා. මම දැනගන්න කැමති සමාජ ආරක්ෂණ අරමුදල සකස් කළ තියෙන කුමක් වෙනුවෙන්ද? එම සමෘද්ධිලාභී පවුල්වල යම් අර්බුදකාරී තත්ත්වයක් මතු වුණ තැන විසඳුම් හොයා ගැනීම වෙනුවෙන් තමයි සමාජ ආරක්ෂණ අරමුදල සකස් කළ තිබෙන්නේ. හැබැයි සමාජ ආරක්ෂණ අරමුදලෙන් දයාගමගේ අමාත්‍යවරයා ඍජුව මැදිහත් වී මිලියන 180ක් වෙන් කරන්න කිව්වා. සමෘද්ධිලාභීගේ රුපියල් 300 ගණන් එකතු කරන්න කිව්වා. ඊට පස්සේ උත්සව වියදම් හදලා බලනකොට මේක මදි වුණා. මදි වුණාට පස්සේ ගරු කතානායකතුමනි 2009 5 29 වෙනිදා නිකුත් කරලා තිබෙනවා. ඒ නිකුත් කිරීම අනුව කියනවා මේ සඳහා වැය වෙන මුදල, ඒ කියන්නේ 5 29 වෙනිදා ඒ චක්‍රලේඛන කියන මෙහෙම ඒ අනුව ඔබ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස එක් සමෘද්ධි බැංකුවල බල ප්‍රතිසයත් නව සමෘද්ධි හිමිකත් ලාභින්ගෙන් සංඛ්‍යාව රුපියල් 500 බැගින් එකතු කරන්න කියලා. ඒ කියන්නේ ගරු කතානායකතුමනි 2009 5 17 වෙනිදා කියන රුපියල් 300 ගණන් එකතු කරන්න කියලා. 2019 5 29 වෙනිදා කියනවා රුපියල් 500 ගණන් එකතු කරන්න කියලා. රුපියල් 500 ගණන් 106කින් එකතු කරපුවාම ගරු කතානායකතුමනි මිලියන 300ක්. මේ අමාත්‍යවරයා පෝස්ට් ගහන්නයි, වේදිකා හදන්නයි, ටී-ෂර්ට් නිර්මාණය කරන්නයි, රූපවාහිනියල් දැන්වීම් දාන්නයි, මේ මහජනක දන්න රුපියල් මිලියන 300ක් වැය කරනවා. අග්‍රාමාත්‍යවරගෙලේ මුල ඒ උත්සවේ වාඩින ලැජ්ජ නැත තමුණාසෙට. මහජනක මුදල් වියදම් කරපු උත්සවයක. තමුණාස හොයලා බලෝද මුදල් කොහෙන්ද හොයාගත්ත කියලා. සමෘද්ධිලාභිගේ සල්ලි එකතු කරලා රුපියල් 500 ගණන් එකතු කරලා මිලියන 300ක් අරගෙන එහෙම ගන්න බෑ. සමෘද්ධිලාභියට දෙන මුදල නැවත ගන්න කොහොමද තමුණාසෙල්? උත්සවවලට සමාජ ආරක්ෂණ අනුව සල්ලි වියදම් කරන්නේ කොහොමද? ඒ වගේම කරු කතානායකතුමනි දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂකර උපදෙස් ලබා දිය වාර්තා වුණා. මෙම වියදම් නැවත ප්‍රතිපූර්ණ කිරීමේ පදනම මත සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදලින් දැරීමට සමෘද්ධි සමාජ ආරක්ෂණ භාරකාර මණ්ඩලය විසින් අනුමැති ලබා දී තිබෙන සැලකිල්ල ගත යුතුයි. ඒ අනුව එක් නව සමෘද්ධි ප්‍රතිලාභියෙක්ගෙන් රුපියල් 500 බැගින් මුදලක් සමෘද්ධි පොදු තැන්පත් ගමට බැර කර අදාළ චෙක්පත දිස්ත්‍රික් සමෘද්ධි අංශය වෙත කඩිනමින් ලබා දෙන මෙන් සියලු සමෘද්ධි බැංකු කළමනාකරුවන් වෙත සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. තවද ඔහු විසින් හදිසි ලිපියක් මගින් සමෘද්ධි ප්‍රජා මූල බැංකුවකින් අදාළ උත්සව වියදම් වෙනුවෙන් රුපියල් 102 බැගින් බැංකු 1074 න් රුපියල් කෝටි 21.48 මුදලක් 2019/6/14 වෙනිදට පෙර එවන මෙන් දැනුම් දී තිබුණා. 2018/9/7 වෙනි දින විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවෙහි නිගමනයන්ට අනුව සමෘද්ධිලාභීන්ගේ දායක මුදලෙන් ගොඩනැගී ඇති අරමුදල්වල මුදල් ප්‍රතිලාභීන් නගා සිටීමේ අරමුණෙන් බැහැර කටයුතු සඳහා වැය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. කෙසේ වුවද 2012/2013/2014 හා යන වසරවල 4000කට ආසන්න මියගිය තනි පුද්ගල සමෘද්ධි සහනාධාරලාභීන් වෙත ගෙවිය යුතු රුපියල් 1000 බැගින් වූ මරණ හිමිකම් ප්‍රතිලාභයේ මෙතෙක් ගෙවීමට කටයුතු කරලා නැහැ. ඒ සමාජ ආරක්ෂණ අරමුදලින් තනි පුද්ගල සමෘද්ධිලාභියෙක් මිය ගියොත් රුපියල් 10000ක මුදලක් ගෙවිය යුතු තිබෙනවා. හැබැයි මේ අවුරුදු 5ක් තිස්සේ ඒ මුදල ගෙවලා නැහැ. හැබැයි ඒ මුදල ගෙවන්නේ නැතුව ඒක අරමුදල් අමාත්‍යවරයා කටවුට් ගහන්නයි, පෝස්ට් ගහන්නයි, ටී-ෂර්ට් ගහන්නයි යොදවනවා. මම ගරු කතානායකතුමනි අහනවා මේ ටී-ෂර්ට් සැලසිනේ ආයතනයට දුන්නට මම අවසන් කරව කතාන. සැලසිනේ ආයතනයට දුන්නට සැලසිනේ ආයතනය හොයන්න ඕන මේ ටී-ෂර්ට් නිර්මාණය කරන්න දුන්නේ කවර ගාමන්ට් එකටද කියලා මතක තබා ගන්න. තමන්ගේ ආයතන ගාමන්ට් ඇතුළේ ටී-ෂර්ට් නිර්මාණය කරන ජනතාවගේ සල්ලි අරගෙන මෙහෙම ඇමතිවරු යහපාලන ගැන කතා කරන්නේ. ඒ වගේම සමෘද්ධි ප්‍රජා මූල බැංකුවක යම් මුදලක් වියදම් කරන්නේ නම් ඒ සඳහා එම බැංකුවේ පාලක මණ්ඩල අනුමැතිය ලබා දිය යුතුයි. එවැනි කිසිදු අනුමැතියකින් තොරව සමෘද්ධිලාභීන්ගේ අරමුදල් උත්සව සංවිධානය වෙනුවෙන් යෙදවීම බරපතල අනීතික තත්ත්වයක් ඇති කරනවා. මේ තත්ත්වය තුළ පැනනගෙන පහත ගැටළුවලට ගරු අමාත්‍යවරයා ගරු කියන්නත් වැඩක් නැහැ. අමාත්‍යවරු පිළිතුරු ලබා දෙවේ කියලා මම බලාපොරොත්තු වෙනවා. හොඳයි. මහජනක මුදල් කාපාසිනිය කරන අමාත්‍යවරු එක සමෘද්ධි බැංකුවලින් මේ මුදල් ලබා ගන්නේ නම් ඊට අදාළ සමෘද්ධි ජාතික සභාවේ අනුමැතිය ගෙන ඇද්ද? එහෙනම් ඒ කවර දිනයකද? පාලක මණ්ඩල අනුමැතියකින් තොරව සමෘද්ධි ප්‍රජා මූල බැංකුවකින් මෙසේ මුදල් ලබාගත හැකිද? ඒ සඳහා වන ක්‍රමවේද කවරේද? 3. සකස් කරන ලද පොරොත්තු ලේඛනයේ අනුපිළිවෙලට සමෘද්ධි සහනාධාර ලබා දී නොමැත්තේ ඇයි? එසේ නොදීම හේතුවෙන් අසාධාරණ ලක්වන අය වෙන අය වෙත ආණ්ඩුව විසින් ලබා දෙන සහනය කවරේද? 4. 2012/2013/2014 යන වසරවල මියගිය 4000කට ආසන්න සමෘද්ධි සහනාධාරලාභීන් වෙත ගෙවිය යුතු ඇති. එහෙත් මෙතෙක් ගෙවා නැති මරණ හිමිකම් ප්‍රතිලාභ ලබා දීමට පියවර ගන්නේද? එසේනම් මේ කවදාද කියලා දැනගන්න කැමතියි.
සභානායකතුමා ඒක හෙට පිළිතුරු ලැබෙනවද?
ඒකට අපි ඉදිරියේදී උත්තර දෙනවා සර්.
හොඳයි.